සුබ සැන්දෑවක් වේවා දුවේ පුතේ. අද මම ඔයාලත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම් වන්නේ සුපුරුදු පරිදි දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත රුහුණු ගුවන් විදුලියේ ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමගයි. අද වැඩසටහනට සම්බන්ධ වෙන මම මාතර සුජාතා විද්‍යාලයේ භූගෝල විද්‍යා ආචාර්යනි නිලාන සුමේදා හෙට්ටිආරච්චි. එහෙමනම් දුවේ පුතේ, අපි අද කතා කිරීමට සූදානම් වන්නේ 10 ශ්‍රේණියේ 3 වෙනි පාඩම වන ලෝකයේ ප්‍රධාන කෘෂිකාර්මික භූමි පරිභෝග වර්ග ඒකකයේ යටතේ 2 වන භෝග වගාව වන තිරිකු භෝග වගාව පිළිබඳව. එයනම ලෝකයේ මහා පරිමාණ වශයෙන් ව්‍යාපාරික අරමුණු මත වගා කරන ප්‍රධාන භෝගයක් ලෙසට තිරිඟු වගාව හඳුන්වන්න පුළුවන්. ඒ අනුව වාණිජමය අරමුණු මත විශාල ගොවිපළවල ධාන්‍ය වගා කිරීම ව්‍යාපාරික ධාන්‍ය වගාව ලෙසට හඳුන්වන්නට පුළුවන්. මේ යටතේ ඉරිඟු, බාර්ලි, රයි, ඔට්ස්, තිරිඟු වැනි ධාන්‍ය ගන්න පුළුවන්. කෙසේ නමුත් ලෝ ව්‍යාපාරික භෝග වගාව යටතේ තිරිඟු වගාව ප්‍රධාන වෙනවා. වර්තමානයේ තිරිඟු විවිධාකාරයෙන් සකස් කොට මිනිස් පරිභෝජනය සඳහා භාවිතා කරනු ලබනවා. ඒ අනුව ලෝ විශාල ජනසංඛ්‍යාවක් ඔවුන්ගේ ආහාර අවශ්‍යතා සඳහා තිරිඟු භාවිතා කරනවා. ඒ අනුව දුවේ පුතේ, තිරිඟු යොදාගෙන කරනු ලබන නිෂ්පාදන විශාල ප්‍රමාණයක් වර්තමානයේ අපි භාවිතා කරනවා. එවැනි නිෂ්පාදන කිහිපයක් ලෙසට පාන්, රොටි, කේක්, ඉඳිආප්ප, බිස්කට්, රෝල්ස්, පැටිස් ගන්න පුළුවන්. ඊළඟට අපි සලකා බලමු ලෝකයේ තිරිඟු වගා කරන රටවල් මොනවද කියලා. ඒ අතර ඉන්දියාව, රුසියාව, චීනය, ඇමරිකාව, තුර්කිය, පාකිස්තානය, ආජෙන්ටිනාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, කැනඩාව ගන්න පුළුවන්. මෙම රටවල් පෙළපොත හා සිතියම් පොත උපයෝගී කරගෙන නිවරදිව ලෝක සිතියමක ලකුණු කරලා නම් කරන්න ඉගෙන ගන්න ඕනේ. දුවේ පුතේ, ඒ වෙලාවේදී අපි මේ රටවල් විදිහට මේවා සලකා බලන නිසා ඔගලන්ට පුළුවන් සිතියම් පොතේ දේශගුණික මායිම් දක්වන සිතියමක් පෙරලාගෙන ඒ ඔස්සේ අදාළ රටවල් වලට අයිති වෙන භූමි ප්‍රමාණය අනුව මේ රටවල් ලකුණු කරලා නම් කරන්න. එතනදී ඔයගොල්ලෝ ලා වර්ණයක් පාවිච්චි කරන්න, කහ පාට, ලා දුඹුරු පාට වගේ වර්ණයක් යොදාගෙන සීමාවන් දක්වන්නේ රටවල් වල. අනෙක් අතට ඒ රට ලකුණු කරපු තැනම ඒ රටේ නම ලියන්න. ඒ විදිහට රටවල් ටික ලකුණු කරන්න ඉගෙන ගන්න. දුවේ පුතේ, මෙලෙස තිරිඟු වගාව කරන ලෝකයේ රටවල් දෙස බලන විට දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ විශාල භූමි ප්‍රමාණයක් තිරිඟු වගාව යෙදවිය හැකි රටවල් මේ සඳහා යොමු වී තියෙන බව. ඒ යටතේ ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව, රුසියාව වැනි රටවල් විශේෂයෙන් වෙන් කරලා දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම රටවලට මහා පරිමාණයෙන් තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර යොදාගෙන වගා කටයුතු කරන බවක් දක්නට ලැබෙනවා. දුවේ පුතේ, ලෝකයේ තිරුංගු වගා කරන රටවල් කිහිපයක් ඒවායේ නිෂ්පාදන ප්‍රමාණය අනුව පිළිවෙලකට දක්වන්න පුළුවන්. එම නැත්තං අපිට පෙළ ගැස්සීමක් කරන්න පුළුවන්. එහිදී පළමු ස්ථානය චීනයට හිමි වෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන ප්‍රමාණය අනුව. දෙවැනි ස්ථානය හිමි වෙන්නේ ඉන්දියාවට. තුන්වැනි ස්ථානය හිමි වෙනවා රුසියාවට. ඒ වගේම හතරවැනි ස්ථානය ඇමරිකාවට හිමි වෙනවා. පස්වැනි ස්ථානය හිමි වෙන්නේ කැනඩාවට. මේ රටවල් දුවේ පුතේ, මම අර කලින් ප්‍රකාශ කළ විශාල භූමි ප්‍රමාණයක් ඇති තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර බහුලව යොදා ගන්නා රටවල් බවට මනාව පැහැදිලි වෙනවා. ඊළඟට අපි බලමු දුවේ පුතේ, තිරුංගු වගාවට අවශ්‍ය භෞතික සාධක මොනවද කියලා. මිලිමීටර් 300ක් මිලිමීටර් 500ක් අතර වර්ෂාපතනයක්, පැල වැඩෙන කාලයට සිසිල් තෙත් දේශගුණයක්, හොඳින් ජලය බැස යන තැනිතලා භූමියක්, වගාවට අවශ්‍ය වන්නේ චර්නෝසම් පස. ඒ කියන්නේ තිරුඟු වගාවට තිරුඟු පැල හොඳින් මෙව චර්නෝසම් පසේ වර්ධනය වෙනවා. මම මේ සඳහන් කරපු මේ සාධක සියල්ලම අපිට ගන්න පුළුවන් දුවේ පුතේ, තිරුඟු වගාවට අවශ්‍ය භෞතික සාධක හැටියට. වගාවකට අවශ්‍ය වන භෞතික සාධක මොනවද කියලා කියනවා නම්, දුවේ පුතේ, උෂ්ණත්වය, වර්ෂාපතනය, භූමිය, පසවැනි අපට වෙනස් කිරීමට අපහසු සාධක භෞතික සාධක ලෙස හඳුන්වන්න පුළුවන්. හොඳට මතක තියාගන්න, වගාවකට අවශ්‍ය භෞතික සාධක මොනවද කියලා ප්‍රශ්නයක් අහනවා නම් දුවේ පුතේ, ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම උෂ්ණත්වය, වර්ෂාපතනය, භූමියේ ස්වභාවය, පස කියන දේවල් අදාළ වගාවට අදාළ වෙන විදිහට කරුණු සකස් කරලා ලියන්න. අනෙක් අතට වගාවේ වර්ධනයට අවශ්‍ය සෙසු සාධක අපි මොනවද කියලා බලමු. අපිට පුළුවන් සෙසු සාධක ගන්න මානව සාධක ලෙසට පැහැදිලි කරන්න පුළුවන්. ඔබ මෙම වගාවන්ට අවශ්‍ය වෙන භෞතික සාධක හා මානව සාධක වෙන වෙනම හොඳින් මතක තියාගන්න. මම අර කලින් කිව්වා වගේ මොකද මේවා අපෙන් විභාගයට වර්ග කරලා අහලා තියෙනවා. ඊළඟට අපි බලමු තිරුංගු වගාවට අවශ්‍ය මානව සාධක මොනවද කියලා. විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීම. මොකද මේවා විශාල භූමි ප්‍රවාහවල තමයි සිද්ධ කරන්නේ. ඒ වගේම නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීම. නවීන බීජ වර්ග භාවිතය. ඒ කියන්නේ පුතේ, හරිත විප්ලවය, එහෙම නැත්නම් ජාන තාක්ෂණයේ යටතේ වැඩි දියුණු කළපු බීජ වර්ග මේ සඳහා යොදා ගන්නවා. ඒ කියන්නේ කෙටි කාලයකින් වැඩි අස්වැන්නක් දෙන බීජ වර්ග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඵලදායිතාවයේ වැඩි කරන ඒවා, විවිධ ලෙඩ රෝගවලට ඔරොත්තු දෙන බීජ වර්ග මේ හරිත විප්ලවය හා ජාන තාක්ෂණය මගින් නිපදවලා තියෙනවා. ඒ වගේම කුමිනාශක හා වල්නාශක යෙදීමත් ගන්නට පුළුවන් අපිට මානව සාධකයක් ලෙසට. දුවේ පුතේ, මම මීට ඉහලින් ප්‍රකාශ කළා ලෝකේ ප්‍රධාන වශයෙන් කරනු ලබන විශාල ලෝක ජනසංඛ්‍යාවකගේ ආහාර අවශ්‍යතා සපුරාලන කෘෂිකාර්මික භෝග වගාවක් ලෙසට අපිට ව්‍යාපාරික තිරිඟු වගාව හඳුන්වන්න පුළුවන් කියලා. අනෙක් අතට දුවේ පුතේ, ඔයාලා දන්නවද වර්තමානයේ විශාල වශයෙන් කතාබහට අවධානයට ලක් වෙලා තියෙන කතාවක් තමයි දේශගුණික විපර්යාසයන්හි සිදුවන බව. තවසරයක් කියනවනම් දේශගුණික විපර්යාසයන් සිදුවන බව. විපර්යාසයන් කියලා කියන්නේ පුතේ වෙනස් වීම. ඒ සඳහා කුෂිභෝග වගාවට විශාල වශයෙන් වනාන්තර හෙළි කිරීමේදී ප්‍රධාන හේතුවක් වෙනවා මේ සඳහා. ඒ යටතේ තිරුම් වගාව තමයි ප්‍රධාන වන්නේ. මෙහිදී ලෝකේ වගා බිම්වලින් විශාල ප්‍රමාණයක් යොදා ගැනීමත්, තිරුඟු වගාවට එම බිම් යාන්ත්‍රීකරණය වීමත්, වගා භූමියට අධික ලෙස කුමිනාශක වල්නාශක යොදාගෙන කරන වගාවක් ලෙසට තමයි අපිට තිරුඟු වගාව මුල සිටම හඳුන්වන් ගන්න. සාමාන්‍යයෙන් දෙවැනි ලෝක යුද්ධයේ අවසන් වීමෙන් පසුව අද දක්වාම මෙලෙස භූමියට විවිධ වගාවන් සඳහා රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක භාවිතා කරන නිසා ඍජුව හා වක්‍රාකාර බලපෑම් පරිසරයට මුදා හරින කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වී තිබෙනවා. මේ තත්ත්වයේ මත ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම නිසා ඍජු ලෙසටම විවිධ අහිතකර දේශගුණික විපර්යාසයන්ට ලෝකයට මුහුණ දීමට සිදු වී තිබෙනවා. ඒ සඳහා ඍජුවම බලපෑමක්, ඒ කියන්නේ ඍජු බලපෑමක් තිරිඟු වගාව මගින් සිදුවන බවට වර්තමානයේ දේශගුණික විද්‍යාඥයන් පෙන්වා දී තිබෙන්නේ ඔවුන් කළ පර්යේෂණ මගින්. ඇත්තටම දුවේ පුතේ, අනාගත රට ලෝකයේ බාර ගැනීමට සූදානමින් සිටින ඔයාලා මේ පරිසරය පිළිබඳව මනා අවබෝධයක් තිබීම මෙන්ම පරිසරයේ තිබෙන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් වෙනවා. මම එක උදාහරණයක් දුවේ පුතේ ඔයාලට කියන්නම්. මේ දේශගුණ විද්‍යාඥයින් දක්වලා තිබෙන පර්යේෂණ වාර්තා අනුව ඉහළ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිම කාලය ලෙසට ඔවුන් දක්වන්නේ තිරිඟු වගාවේ බිම් සකස් කරන කාලේ. මොකද ඒ වෙන විට විශාල භූමියක යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා ඒවායේ තියෙන ශාක සියල්ල ඉවත් කරලා වගා බිම් සකස් කරන නිසයි. එහිදී ශාකවලට අවශෝෂණය කරගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු නිසා, මොකද ශාක ප්‍රමාණය අඩුයි, ඒ කියන්නේ වනාන්තරයේ තියෙන පැලෑටිත් මේට අදාළ වෙනවා. ඒ නිසා ඉහළ වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. තව විදිහකට කියනවා නම් අර ශාක ඉවත් කිරීම වැඩි නිසා පුතේ ඉහළ වායුගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි ප්‍රතිශතයක් ගන්නවා. අනෙක් අතට පුතේ එම තිරිගු වගාබිම් වගා කරලා පැල වර්ධනය වන කාලවකවානුව තුළ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුවන බවට ඔවුන් පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙනවා. ඒ නිසාම ඔවුන් දක්වන්නේ දේශගුණික විප්‍රයාසයන් තරමක් හෝ පාලනය කිරීමේ අපට හැකියාවක් අපිට ශාක රෝපණය කිරීම තුළින් ලැබෙන බවයි. ඒ අනුව ශාකයට අවශෝෂණය කරගන්නා කාබන් ඩයොක්සයිඩ් ශාක ආහාර නිෂ්පාදනයට හා කොටසක් නැවත භූගත වීමට සලස්වන බවට තමයි පර්යේෂකෝ පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ ශාකය හරහාම කොටසක් භූගත වෙනවා. ඉතින් දුවේ පුතේ, ඔයාලටත් හැකි සෑම විටම මේ ලෝකෙට පැලයක් දායාද කර දීම ඔබේ වගකීමක් ලෙසට සලකලා කියා කරන්න කුඩා කල සිටම වග බලා ගන්න ඕන. එහෙමනම් දුවේ පුතේ, අපි අද සාකච්ඡා කළේ ව්‍යාපාරික තිරිඟු වගාව පිළිබඳවයි. ඒ යටතේ අපි මුලින්ම කතා කරා තිරිඟු වගාව හැඳින්වීම. මොකද්ද මේ තිරිඟු වගාව කියන්නේ? කොහොමද මේක සිදු කරන්නේ කියලා අපි කතා කරා. ඒ කියන්නේ මහා පරිමාණ වශයෙන් විශාල යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කරන බවට අපි කතා කරා. දෙවනුව අපි කතා කරා තිරිඟු වගා කරන තිරිඟු වගාව සතු විවිධ නිෂ්පාදන ගැන. ඒ වගේම ලෝකයේ වැඩි ජනසංඛ්‍යාවක් තමන්ගේ ආහාර අවශ්‍යතාව තිරිඟු වගාව තුළින් ලබා ගන්නවා කියලා අපි කතා කරා. තිරිඟු වගාව තුළින් ලබා ගන්නා නිෂ්පාදන මත. ඒ වගේම තිරිඟු වගාව සතු ලක්ෂණ හා ප්‍රවණතා අපි කතා කරගෙන ගියා. ඒ වගේම තමයි තිරිඟු වගාවට අවශ්‍ය භෞතික සාධක හා මානව සාධක අපි වෙන්වෙන්ව කතා කරා. ඒ කියන්නේ ඕගොල්ලන්ට දැන් පුළුවන්කමක් ලැබෙන්න ඕනේ පුතේ, වගාවකට දක්වපු භෞතික සාධක මොනවද, මානව සාධක මොනවද කියලා නිවැරදිව වෙන්කර ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මේ කරුණු පිළිබඳව ඔයගොල්ලෝ නැවත වතාවක් පෙළ පොත පාවිච්චි කරලා ඔබගේ මතකය අලුත් කරගන්න ඕනේ. එහෙමනම් දුවේ පුතේ, ඔයාලට පුළුවන් මම පුංචි ප්‍රශ්න කීපයක් දෙන්නම් මෙන්න මේ තිරිඟු වගාව ආශ්‍රිතව. ඒ ටික ඔගොල්ලන්ගේ මතකය දැනුම වැඩි කරගන්න භාවිතා කරන්න. එහෙමනම් මෙහෙම ලියාගන්න පුළුවන් පුතේ ඔගොල්ලන්ට, තිරිඟු වගාව කරන ලෝකේ රටවල් කිහිපයක් අඩුම ගානේ පහක් නම් කරලා ඒවා ලෝකසිතියමක ලකුණු කරන්න ඉගෙන ගන්න. දෙවැනි ප්‍රශ්නය විදිහට ඕගොල්ලන්ට පුළුවන් පුතේ කරන්න, තිරිඟු වගාව ආශ්‍රීතව ඔබේ පෙළපතේ තියෙන අර ලක්ෂණ තුන බැගින් ලක්ෂණ හා ප්‍රවණතා ලෙසට වෙන් කරලා ලියන්න. ඒකට පුරුදු වෙන්න. අනිත් අතට ඕගොල්ලන්ට පුළුවන් වෙනවා පුතේ, මේ පෙළ පොතේ තියෙනවා අපිට මේ තිරිඟු වගාව ලෝකයේ රටවල් වල වැඩි වශයෙන්ම පාවිච්චි කරන නිෂ්පාදනයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ තිරිඟු පිටි. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරනවා පාම් පිටි කියලා. අපි ඕගොල්ලන්ට හොඳට හුරු පුරුදු වචනයක්. එහෙමනම් ඔයගොල්ලෝ කියන්න ඕනේ මට මෙන්න මේ ප්‍රශ්නෙට කරුණු ටිකක් හොයන්න. මොකද්ද ලෝකේ වැඩි වශයෙන්ම තිරිඟු පිටි ජනප්‍රිය වෙන්න බලපාපු සාධක තුනක් විතර හොයන්න. මොකද මේක මේ තරම්ම ලෝකේ පුරාම ජනප්‍රිය වෙන්න හේතුව කියලා. ඔය විදිහට ඔගොල්ලන්ට පුළුවන් තිරිඟු වගාව පිළිබඳව කරුණු ටිකක් කතා කරන්න. ඒ වගේම තව කරුණක් ගන්න පුළුවන් ඔගොල්ලන්ට තව ප්‍රශ්නයක් විදිහට. මොකද දැන් ගෙදර නිකන් ඉන්න ඕගොල්ලෝ. ඔයගලන්ට පුළුවන් තිරුඟු වගාවට අවශ්‍ය භෞතික සාධක ටික පුතේ පෙළගස්සන්න. උෂ්ණත්වය, වර්ෂාපතනය සහ පසානුව. එහෙමනම් දුවේ පුතේ, අපි ඔයගොල්ලෝ ඔබත් එක්ක මෙම විස්තරාත්මකව අපි මේ පාඩමට ඇහුම්කම් දුන්නා. එහෙමනම් දුවේ පුතේ, තවත් මෙවැනිම වැඩසටහනකින් සම්බන්ධ වීමේ අරමුණෙන් ඔබ සියලු දෙනාටම ආයුබෝවන් කියලා මම අද නවතිනවා.